දරුණු අජිත් ඉන්දික ගරු මන්ත්‍රීතුමා විනාඩි 11ක් කාලයක් ඔබතුමන්ට.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. අද දවසේ මේ ජාතික ගොඩනැගිලි පරිශන ආයතන ස්ථාපිත කිරීමේ පනත ගෙන වෙලාවේ මම හිතන්නේ මේ කතාව පටන් ගන්න හොඳ තැනකට ආවා. මේක 2005 2007 ගොඩ ඇවිල්ලා 2019 කැබිනට් එකට ඇවිල්ලා 2025 තමයි යන්නේ. ඒක තමයි වෙනස් කරන්න ඕන සිස්ටම් එක කියලා මට කලින් කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා. ඒක තමයි සභාපතිතුමනේ වෙනස් කරන්නේ. එතකොට 2025 වෙනකන් ආණ්ඩු කරේ අපි නෙමෙයිනේ. එතකොට අපි ආණ්ඩු කරන පළවෙනි අවුරුද්දේ ජාතික වශයෙන් වැදගත්කමකින් යුතු මේ දක්වා නැවතිලා තිබුණු බොහෝ පනත් ගෙනත් වෙන මේකට ගේන සම්මත කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ පනත් අතරේ තියෙනවා අපරාධයකින් උත්පාදිත දේපළ පවරා ගැනීම පනත, මේ පනත යගේ වෙනස් කරපු විදුලිබල මණ්ඩලයේ පනත වගේ ගොඩක් පනත්. ඒ පනත් පහුගිය අවුරුද්දක් තිස්සේ ගෙනල්ලා සම්මත කරලා මේවා ක්‍රමවේදයක් සිස්ටම් එකක් විදිහට හදන එක වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. ඒක තමයි දැන් කරන්නේ. ඒ කියන්නේ අවශ්‍යතාවය දැන් අවුරුදු ගණනක් ආණ්ඩු කළා, දැන් අපිට මතු කළාට නෑ, මේක කරමින් ඉන්නේ. එතකොට මේක දැන් කරමින් ඉදි මේක පෙන්නලා ගේන්න ඕන කියලා නෙමෙයි ගේනවා. එතකොට මේකෙදී මේ ආයතන වගේම මේ වැදගත් පියවරයන් වගේම මේ හැම එකම ක්‍රමවේදයක් නිසි සිස්ටම් එකක් හදන එක තමයි අපි බලාපොරොත්තු වුණේ. එතකොට ඒක තමයි මේ කරමින් ඉන්නේ. එතකොට මේක ගැන ගොඩනැගිලි පරිශන ආයතනය ගැන සහ මේ පනත ගැන ස්ථාපිත කිරීම ගැන සාකච්ඡා අදහස් දැක්වීම ගොඩක් මතු වුණා. නමුත් අවසාන ටිකේ මෙතන මේ විදුලි බල මණ්ඩලය ගැන කතාවක් ආවනේ. දැන් අර එක මන්ත්‍රීතුමෙක් කිව්වා අපිට ඡන්දෙ දුන්නේ කංචන රනිල් ගෙනාවු එක වෙනස් කරලා තිබ්බ විදියටම තියෙන්න දෙන්න කියලා. ඊට පස්සේ දැන් අර කලින් කතා කරපු කෙනා කිව්වා මේක ඉරලා විසි කරන්න තමයි අපි ආවේ කියලා. ඒක ඉරලා විසි කරලා තමයි ආවේ කියලා. එතකොට සභාපතිතුමනි මේක විදුලි බල පනත සම්මත කරන දවසෙත් කතා කරා, ඊට පස්සෙත් කතා කරා, අදත් කතා කරනවා. මට තේරෙන්නේ මේක තේරුම් ගන්න මෙච්චර අමාරුද කියලා. ඒ පනත වෙනස් කළා තමයි අලුත් පනත ගෙනාවේ. එතකොට විදුලි බල මණ්ඩලයේ තිබුණේ විදුලි බල මණ්ඩලයේ විකුණා දමන්න පුළුවන් සමාගම් 12කට කඩන පනත. ඒ පනත තමයි ඒ පනත අහෝසි කරලා තමයි අලුත් පනතක් ගෙනල්ලා තියෙන්නේ. ඒ පනතේ සමාගම් වලට කාර්යක්ෂමතාව වෙනුවෙන් රාජ්‍ය සමාගම් වලට කැඩුවට ඒකේ තියෙනවා පැහැදිලිව 100%ක් අයිතිය රජයේ සතු විය යුතුයි කියලා. ඒක වෙනස් කරන්න නම් අපි කරා වගේ අලුතෙන් පනතක් ගේන්න ඕනේ. ඒතර මේක දැන දැනම මේ බොරුව වපුරන එක එකක්. අනික් පැත්තෙන් මෙතන සේවකයන් සම්බන්ධයෙන් සේවකයන් රැකියාවලිය දොට දානවා කියලා කතාවක් හදලා තියෙනවා. එතකොට පාර්ලිමේන්තුවේ මේ කතා කරන්නේ ඇයි කියන සාකච්ඡාවක් මෙතන ගත්තනේ. පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ඇයි අපිට, ඒ කියන්නේ එතුමලට කතා කරන්න, එතුමලට නෙමෙයි මේ කියන්න ඕනේ කියලා. නෑ, පාර්ලිමේන්තුවේ තියෙන්නේ එතුමලට දේවල් කියන්න විතරක් නෙමෙයි. මේ පාර්ලිමේන්තුව දිහා මිනිස්සු බලාගෙන ඉන්නවා. මේ පාර්ලිමේන්තුවේ මොනවද කතා වෙන්නේ කියලා මිනිස්සු බලාගෙන ඉන්නවා. මේ පාර්ලිමේන්තුව තීන්දුව తీරන ගන්න පනත් සම්මත කරන තැන. නැතුව අපි ඇවිල්ලා විපක්ෂින මන්ත්‍රීවරුන්ට අපිට හිතෙන කතා කියන තැන නෙමෙයි. ඒතොර මේ කතා කියන්නේ එතුමලට නෙමෙයි. දැන් එහෙම හිතුවත් අපි ගොඩක් දේවල් කියන්න ඕනේ නෑනේ. මොකෝ අපි කියලා එතුව බලස් කරන්නද? ඒතොර අපි මේ කියන දේවල් කරන්නේ මේ රටේ ජනතාවට පෙන්නන්න. මේ මොකද්ද කරමින් ඉන්නේ කියලා හේතු ගන්නන්න. මේ ගැන පැහැදිලි කිරීම කරන්න. ඒතන ඒ නිසා තමයි මේක නැවත නැවතත් අපි සමහර දේවල් කියන්නේ. ඒ වැරදි දුර්මත වෙනස් කරන්න අවශ්‍ය නිසා. ඒතොර විදුලි බල මණ්ඩලයේ සම්බන්ධයෙන් විකුණන්නේ නැහැ 100%ක් රාජ්‍ය අයිතිය තියෙන සමාගම් බවට පත් කරන්නේ. ඒක වෙනස් කරන්න අලුතෙන් පටතක් ගේන්න ඕනේ. එතකොට ඒක නෙ කිසිම විය යුතු කාරණයක් නැහැ. ඒක අපි ප්‍රතිපත්ති. අපි කලින් කිව්වා ඒක තමයි දැන් කරන්නේ. දෙවනි කාරණේ සේවකයන් 23000ක් කියන සේවකයන් රැකියාවලින් ඉවත් කරන්න එහෙම සැලසුමක් නැහැ. ඒක පැහැදිලිව කියලා තියෙනවා. කාට හරි අවශ්‍ය නම් රැකියාවලින් වොලන්ටියර්ලි යන්න පුළුවන්. ඒකෙදි ලබා දෙන වන්දිය වැඩි කරලා තියෙනවා. සමාගම් තෝරගැනීමේදී ඒක ඕනම තැන කරන ක්‍රමවේදයක්. එතකොට ඒ අරෙන්න මේක දිගින් දිගට ඇදගෙන යමින් එහෙම නැත්නම් දෙවනිදා ඇමතිතුමා එක්ක සාකච්ඡාවක් කරලා ඉදිරිපත් කරන ඉල්ලීම් වලට විසඳුම් හම්බුනාම තුන්වෙනි දේවා වෙනස් කරමින්. එතකොට ඒ ක්‍රමයට වැඩ කරන එක සාධාරණ නැහැ. එතකොට මේක නැවත රටේ කියන විදුලි බල මණ්ඩලයේ හු මේ ආයතන තියෙන්නේ රටේ විදුලි බල මණ්ඩලයේ තියෙන්නේ මොකටද? විදුලි මණ්ඩලයේ තියෙන්නේ මේ රටේ ජනතාවට සහ මේ රටේ කර්මාන්ත වලට අවශ්‍ය විදුලිය ලබා දෙන්න. ඉස්පිරිතාල තියෙන්නේ මේ රටේ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න. එතකොට ඒවයි සේවක පිරිසක් සේවය කරනවා. ඒ සේවකයන්ට වරප්‍රසාද හම්බ වෙනවා. අපිත් ඒවයි රැකියා කරා. ඒක තව කතාවක්. හැබැයි මේකේ ප්‍රමුඛතාවය හැමතිස්සෙම අපි ඒක සැලකුණු ඒක සිහි තබා ගැනීම වැඩ කර යුතුයි. එතකොට ඉල්ලීම් සියල්ල, ඒ කියන්නේ ඉල්ලීම් ඉල්ලීම් අරගල අසාධාරණ විදියට කරන්න හොඳ නැහැ. බොරු කීමින් කරන්න හොඳ නැහැ. මම නැවතත් කියන්නේ විකුණනවා කියලා අදරක් කීමින් ඉන්නවා, සේවකයන්ට කියන විදියට වැඩනවා කියලා අදරක් කීමින් ඉන්නවා, ඒවා එහෙම නෙමෙයි. එතකොට මේක ඉලක්කයක් තියෙනවා. මේ සමාගම් රාජ්‍ය සමාගම් හැමදෙලා මේ කාර්යක්ෂමතාවය වැඩි කරන්නේ මේක 2028 වෙද්දී අවශ්‍ය විදුලි සැපයුම ලබා දෙන එක. ඒ වගේම 2028 වෙද්දී අපි කිව් විදිහට 130කින් විදුලි බිල අඩු කරන එක. ඒකට කරන්න ඕනේ ප්‍රොසස් කරන තියෙනවා. ඒකට කරන්න ඕනේ ගොඩනැංවීම තියෙනවා. ඒතකොට ඒක දැන් තියෙන ක්‍රමවේදවල කරන්න බැරි හින්දා තමයි මේක කරගෙන යන්නේ. එතකොට මේකෙදී නැවතත් නැවතත් කතා කරන්න වෙන්නේ ඔබතුමල්ලට ඇහෙන කියන්න ඕන හින්දා නෙමෙයි මේක තවදුරටත් පැහැදිලි කරන්න අවශ්‍ය නිසා. ඒ වගේම සභාපතිතුමනි දැන් මේ මද්‍රව්‍ය ගැන මම හිතන්නේ මද්‍රව්‍ය ගැන ටිකක් ලොකු සාකච්ඡාවක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේ කතා කරපු මන්ත්‍රීතුමා හිටියනම් හොඳයි මද්‍රව්‍ය ගැන ලොකු සාකච්ඡාවක් ඇවිල්ලා තියෙනවා. ඇයි මේ සාකච්ඡාව වෙන්නේ? මේක පැහැදිලි කරන්නත් ඕන. ඇයි මේ සාකච්ඡාව වෙන්නේ? මේ සාකච්ඡාව වෙන්නේ රටේ ජනාධිපති ගිහිල්ලා මද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් පොලිසියෙන් වටලනකොට ඒක මැද්දට පැනලා හුව බදාගෙනද මේ වෙලාවේ? එහෙම නැත්නම් මේ කියන්නේ ආණ්ඩුවේ ප්‍රබල ඇමති කෙනෙක් කවුරු හරි මද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙනවා කියලා මේ රටේ කවුරු හරි චෝදනා කළාද? එහෙම නැත්නම් මේ කියන්නේ මේ රටේ මද්‍රව්‍ය ජාවාරම් වලට සංවිධානාත්මක අපරාධ වලට උඩගෙඩි දීපු සම්බන්ධ පොලිස් නිලධාරීන්ට ඉහළ තනතුරු වලට පත් කළාද? නෑ, ඒකක් කින්දවත් නෙමෙයි මේ කියන්නේ. දැන් මේ මද්‍රව්‍ය ගැන සාකච්ඡා සමාජය ඇවිල්ලා තියෙන්නේ මේක අල්ලන නිසා. මද්‍රව්‍ය අල්ලන නිසා. කවදාවත් නැතුව තොග පිටින් අහුවෙන නිසා. අර ගෙවල් වල ලොරි වල පොලොව යටවල්ලා තියෙද්දි තොග ගණන් මේ රටේ කවදාවත් නොවෙච්ච තරම් මද්‍රව්‍ය අහුවෙන හින්දා. ඇයි මෙහෙම වෙන්නේ? ඒතර එක බය හිතෙන කාරණයක් නේ. මේක බය හිතෙන කාරණයක්. මේ රටේ කිලෝ ගණන් තොග ගණන් අහුවෙන්නේ. එතකොට එහෙම අහුවෙනකොට ඒකෙදි මෙයා වුණේ කොහොමද? මෙයා පිටිපස්සේ කවුද ඉන්නේ? ඒ සියලු දේවල් අපි හිතනවා ඉදිරියට එල්ටී කියලා. හැබැයි අපි දකිනවා මේ එක පක්ෂයක් විතරක් දැන් මේ මද්‍රව්‍ය අල්ලනවා, සංවිධානාත්මක අපරාධ අල්ලනවා. ඉතින් දේශපාලන පක්ෂ අතර වෙනස්කම් තියෙනවා. ඉතින් හැමෝම මම හිතන්නේ ඒකට ප්‍රතිචාර දක්වනවා, නිහඬව ඉන්නවා. ඒක ගැන අවුලක් නැහැ. හැබැයි බලන්න එක පක්ෂයක් විතරක් මේ අල්ලන සැරේට මාධ්‍ය සාකච්ඡා ගන්නවා. මොකක් හරි අල්ලනකොට වොයිස් කට් එකක් දෙනවා. මොකක් හරි තව තොගයක් බිමවල් දාලා තියෙනයක් ගොඩ ගන්නකොට ගිහිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් ගන්නවා. තව කොහේ හරි තිබිලා මද්‍රව්‍ය කිලෝ 1000ක් විතර අහුවෙනකොට ආයෙ ගිහිල්ලා වොයිස් කට් එකක් දෙනවා. එතකොට මෙන්න මේක ඇත්තටම මෙන්න මේක අපි හිතන්න ඕන කාරණයක්. අර සමහරලාට කියන්නේ අර හොරාට කලින් කෙහෙල් කන වටපයින්නවා කියලා. එතකොට මේකෙත් දැන් ඒ වගේ දෙයක් තමයි හැමතිස්සෙම අපිට මාධ්‍ය දිහා බලවම පේන්න තියෙන්නේ. එතකොට අනිත් පැත්තේ තමයි දැන් ඔක්කොම දේවල් අහුවෙන්නේ එකම පැත්තකින්නේ. දැන් ලංකාවේ අපි දන්නවා මද්‍රව්‍ය සම්බන්ධයෙන් ටිකක් රෙඩ් ඒරියාස් තිබ්බා. ඒ කියන්නේ මද්‍රව්‍ය වැඩිපුර පාවිච්චි කරන, වැඩිපුර මද්‍රව්‍ය ජාවාරම් වෙන ඒවා එහෙම ඔපරේට් වෙච්ච, පොලිසිය වැඩි අවධානය යොමු කරන තැන් අපි සාමාන්‍ය ජන සමාජයේ දන්නවා. කොළඹ ආශ්‍රිත සමහර ප්‍රදේශ වගේ. දැන් මේ කවදාවත් නැතුව තංගල්ල, මිද්දෙනිය, නෙටල් පිටිය, හම්බන්තොට කොහොමද මෙහෙම වෙන්නේ? ඒ කියන්නේ මෙච්චර කල් දැන් අපිට ඒවයි සම්බන්ධයෙන් එහෙම එකක් තිබුණේ නැහැ. එතකොට අපි හිතනවා මේවා සම්බන්ධ සියලු දේවල් ඉස්සරහට එයි කියලා. සහ අපි බලනවා මේ කලබලයේ සායක අතර සම්බන්ධයක් තියෙනවද කියලා. නැත්තම් අල්ලනල්න සරේට මාධ්‍ය සාකච්ඡා ගන්න ඒ වොයිස් කටුයි දෙන්න ඕනේ නැහැ නේ. කවුරුත් කිව්වේ නැහැ නේ යාල සම්බන්ධයි කියලා. එතකොට මේකෙදි මේක ඇත්තටම ඉතාම දරුණු ඛේදවාචකයක් වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුවට අවුරුද්දයි. මම මේක කියන්නේ තුන මේ ආණ්ඩුවට අවුරුද්දයි කියලා සාකච්ඡාවක් මතු වෙනවා. මේ අවුරුද්ද ඇතුළත මේ වැඩේ, ඒ කියන්නේ මේ මද්‍රව්‍ය සම්බන්ධ මේ මද්‍රව්‍ය සම්බන්ධ වැඩේ, මේ මද්‍රව්‍ය මද්‍රව්‍ය නිවාරණය, මද්‍රව්‍ය ඇල්ලීම සම්බන්ධ වැඩේ කියන එක ඉතාම තීරණාත්මක සභාපතිතුමනි මේක ඉවර කළ යුතුයි. මේක ඉවර කළ යුතුයි. මොකද මේක පහුගිය කාලේ මේ රටේ ළමා පරපුර මොන මට්ටමටද විනාශ කරලා තියෙන්නේ කියන එක උදාහරණයකට ඊයේ දවසේ මම උතුරු කොළඹ ආසනේ අර තොටලංග ප්‍රදේශයේ අර ඒ පිළිසකර කරන දිලිඳු ප්‍රදේශ වලට අපි යනවා. එතකොට ඊයේ දවසේ ගියාම විතර හිට පොලිස් නිලධාරීන් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච නිලධාරීන් ගේ ඇහුවාම ඒ පැල්පත් 270ක් තියෙනවා. අපි ඇහුවම කොහොමද මෙහි මද්‍රව්‍ය තත්ත්වය කියලා පොලිස් නිලධාරීන් විසීමක් කරාම කිව්වේ 270ම තිබුණා කියලා. 270ම තිබුණා, හැම ගෙදරකම තිබුණා. හැබැයි දැන් අඩු වෙලා තියෙනවා කියලා. එතකොට තවත් එහාට ගියාට පස්සේ උතුරු කොළඹ මෝදර කොටහේන අර වෙරළබඩ පොලිසිය පැත්තට ගියාම අවුරුදු 12-13 ළමයි අයිස් මද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. මේක බරපතල කේජවාතයක් කියලා තියෙන පවුල් පිටින් බිඳවැටලා තියෙන්නේ. එතකොට මේ රටේ ළමයින්ගේ අනාගතේ මුළුමනින්ම විනාශ කරන පාරක මේක යමින් තිබුණේ. මතක තියාගන්න සභාපතිතුමනි, මේක මේ අහුවෙන අහුවිල්ලේට මේක මෙහෙම නොවුනනම් මේ ආණ්ඩුව වෙනස් නොවුනනම් මොකද කරේ කියලා අහනවනේ. මේ ආණ්ඩුව වෙනස් නොවුනනම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත් නොවුනනම් තංගල්ලේ පොලෙත්යි සිකුරනෝ. එතෙන්ට මේක යමින් තිබුණේ. මේ අහුවෙන තොගවලින් මේ අහුවෙන වේගයෙන් පේන තියෙන එක. ඒ නිසා මේක හරි පැහැදිලි. මේ රටේ සංවර්ධනයට අදාළ අනපනත් ඒ ඔක්කොමත් අපි කරනවා. ජනතාවට සහන සැලසීම් ඒ සම්බන්ධයෙන් සියයක් දේවල් කරලා තියෙනවා. එතකොට පිළිසකර කටයුතු, ඉදිකිරීම කටයුතු පටන් ගන්න තියෙනවා. හැබැයි ඔක්කොටම උඩින් මේ රටේ තරුණ පරපුර විනාශ කරන, මේ රටේ විශාල, ඒ කියන්නේ මීළඟට පරාද කළ යුතු ප්‍රධානම අභියෝගය වෙච්ච මේ මද්‍රව්‍ය උවදුර පරාද කරන්න මේ ආණ්ඩුව පැහැදිලිව අත තියලා තියෙන මේක සාර්ථක වෙමින් ඉන්නවා. ඒකනේ කට්ටිය කලබල වෙනවා. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි මේ රටේ පරම්පරාවක හීන මරලා මේ රටේ පරම්පරාවක් විනාශ කරලා, තාමත් මේ රටේ පරම්පරාවක් විනාශ කළා, තමන්ගේ දේශපාලනය ගොඩදා ගන්න, නැත්නම් අර එක පුද්ගලයෙක් ගොඩ යන්න, නැත්නම් අර තමන්ගේ දෙපයින් නැගී හිටින්න බැරුව තාත්තගේ වාරුවෙන් නැගිටින මිනිසුන්ට දේශපාලනයෙන් ගොඩ යන්න මේක පාවිච්චි කරන යුගය අපි ඉවර කරනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්නය මේ ආණ්ඩුවට අවුරුද්දක් ඇතුළත මොකද්ද කරේ කියලා හෙව්වොත් එහෙම අපි පෙන්නමින් තියනවා මේ රටේ දශක ගාණක් තිස්සේ වෙනස් කරන්න බෑ කියපු ආණ්ඩුව වෙනස් කරද්දි වෙනස් වෙච්ච නැති, නැත්නම් කල්ලුත් ආණ්ඩුව වෙනස් වුණානේ, ඒවා වෙනස් වෙච්ච නැති, අල්ලපු නැති, ඉවර කරපු නැති මේ උවදුර නැති කරන්න මේ සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව මේ ආණ්ඩුව සාර්ථක වැඩිය තියලා තියෙනවා. ඒකේ සාර්ථකත්වය පෙන්නමින් තියෙනවා. අපි බලමු ඉස්සරහට ඒකෙදි තව කවුද මේ වැඩිදියට එන්නේ කියලා. බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබතුමන්ට.